විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයායන සාහිත්‍යමය චාරිකාව. සෑම දෙමසකටම වරක් අවසානාගරවාදා SBS සිංහල ගුවන් විදිලියෙන්.
මෙවර ජූලි මාසයට සුවිශේෂී වුණු කාරණාවක් මෝලික කරගෙන තමයි අද අපි විශ්ව සාහිත්‍යයෙන් විශේෂාංගය පටන් ගන්නෙ. දැන් මීට සතියකට කලින් හරියටම අඟහරුවාදා දවසේ ජූලි මාසේ 18 වෙනිදා ලෝකයේ සම්මානයට සහ ගෞරවාදරයට පාත්‍ර වුණු තවත් එක් මිනිස් කොට්ටාශයක අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරපු චරිතයක් සමරුණා.
We are the people of this nation, but we don't have rights. There comes a time when there remains two choices. Submit.
This is your final warning!
Or fight!
People learn to hate. They can be taught to love. For love comes more naturally to the human heart.
නෙල්සන් මැන්ඩෙලා කියන චරිතය පිළිබඳව ඔබට මං හිතන්නේ අපි දීර්ඝ විස්තරයක් කළ යුතු නැහැ. ඔබ ඔහු කවුද කියලා දන්නවා. නෙල්සන් මැන්ඩෙලාගේ ගුණානුස්මරණය, විශේෂයෙන්ම ඔහුගේ උපන්දිනයේදී වෙනුවෙන් වුණු ගුණානුස්මරණය පසුගිය අඟහරුවාදාට ඇදලා තිබුණා. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා නෙල්සන් මැන්ඩෙලා චරිතය හා ඒ හා සබඳුණු ඒ වටා ගෙතුණු විශ්ව සාහිත්‍යයට අදාළ කෘතීන් මොනවද කියන කාරණාවත් මූලික කරගෙන මෙවැනි වූ ගෞරවාදරයට පාත්‍ර වුණු චරිතයක් කරහා අපේ මිනිස් ජන සමාජයට අරගෙන ආපු සංවේදීතාව කුමක්ද කියන කාරණාව, ලේඛන කලාව හරහා කොහොමද අපේ ජනතාවට සමීප වෙලා තියෙන්නේ කියන කාරණාව අද දවසේදී ඔබ වෙත අරගෙන එනට. ඉතින් ඒ සඳහා සුපුරුදු පරිදි මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ලේඛිකා දිලිනි ඊරියවල. දිලිනි, ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ඔව්, මෙහිදී මතක් කරන්න ඕනේ අපි පසුගියවර ඔබ හමුවට පැමිණෙනකොටත් සාකච්ඡාවට බඳුන් කළේ මෙවැනිම වූ වර්ණ ભેදවාදය හේතුවෙන් බට කෑපු ජනතාව වෙනුවෙන් නැගී සිටි තවත් එක් චරිතයක් පිළිබඳව ඔබට මතක ඇති ක්‍රයි ෆ්‍රීඩම් කියන සිනමාපටය, ඒ වගේම අනතුරුව එය ලේඛනගත වුණා. ඒ පිළිබඳව තමයි අපි කතා බහ කළේ. මේක හඬනුමැන නිදහස කියන නමින් සිංහලයටත් පරිවර්තනය වුණා. එහි කළු ජාතික ශිෂ්‍ය නායකයෙකු විදිහට කටයුතු කරපු ස්ටීව් බිකෝගේ චරිතය පිළිබඳව තමයි අපි කතා බහ කළේ. එයත් අද දවසේ සාකච්ඡාවත් අතර බොහෝ සබදියාවක් තියෙනවා. ස්ටීව් බිකෝට බොහෝ කාලයකට කලින් මේ අරගල අරගෙන ගිය අවසාන වශයෙන් මෛත්‍රිය, දයාව, කරුණාව කියන මානුෂීය සංවේදීතාවන් හරහා ජනතාවගේ හදබැඳගත් නායකයෙකු බවට පත්වුණු නෙල්සන් මැන්ඩෙලා පිළිබඳවත්, ඔහු මූලික වුණු නිර්මාණ පිළිබඳවත් තමයි අපි කතා බහ කරන්නේ. අපි නෙල්සන් මැන්ඩෙලා පිළිබඳව මතකයේ ටිකක් අවදි කළොතින් 1918 ජූලි මාසේ 18 වෙනිදා තමයි ඔහු උපත ලැබුවේ. ඒ වෙනුවෙන් තමයි ඔහු අභාවයට පත් වුණාට පස්සේ මැන්ඩෙලා දිනය යනුවෙන් ජූලි මාසේ 18 වෙනිදා නම් කළේ. ඔහු දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති විදිහටත් නම් දරා සිටින පුද්ගලෙක්. අපි සම්පූර්ණ වශයෙන් නම කිව්වොත් එහෙම නෙල්සන් රොලිලාලා මැන්ඩෙලා කියලා තමයි අපිට හඳුන්වන්නට වෙන්නේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු පළමුවෙනි දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා. ජනාධිපති ධුරයට පත්වීමට කලින් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ ભેදවාදයට එරෙහිව කටයුතු කළා. ඒ වගේම අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකයා, ඒ වගේම එම ජාතික කොංග්‍රසයේ සන්නද්ධ දේශපාලන නායකයෙක් විදිහටත් ඔහු කටයුතු කළා. වසර 27ක සිරදඬුවමක් ඔහුට විඳිනට සිදුනෙත් ඔහු දීර්ඝ කාලීනව අරගෙන ගිය මේ අරගලවල ප්‍රතිඵලයක් විදිහට. ඒ නිසාවෙන් ඔහු තමන්ගේ ජීවිතෙන් වැඩි කාලයක් රොබින් දූපතේ සිරකරුවක විදිහට කල්ගත කළා. විවිධ අපරාධවලට සම්බන්ධ වීම, ඒ වගේම දේපළ අලාභහානි කියන කාරණා මූලික කරගෙන ඔහුව සිරගත කළත් ඔහු අරගෙන ගිය සටන ඔහු සිරමැදිරිය තුල සිටන් ක්‍රියාත්මක කළා. ඒ නායකත්වයට පණපෙවීම අපිට විවිධ නිර්මාණ හරහා අද දවසේදීත් අත්විඳින්නට ලැබෙනවා. දකුණු අප්‍රිකාව වගේම ජාත්‍යන්තරයේ වර්ණ ભેදවාදයට එරෙහි වුණු විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ සහ සමානාත්මතාවයේ සංකේතයක් විදිහට අපිට හඳුනන්නට පුළුවන්. නමුත් ඒ කාලේ පැවතුණු සුදු රජය විසින් ඔහුව බොහෝ සෙයින් විවේචනයට, හිංසනයට භාජනය කළා. ඉන් අනතුරුව මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් සහ ත්‍රස්තවාදීන් විදිහට හංවඩු ගැසුවා. නමුත් ඇමරිකාව තවමත් ඔහුව ත්‍රස්තවාදියෙක් විදිහටත් හඳුනන අවස්ථා තියෙනවා. ඒ පිළිබඳව අපි මතක් කර සිටිය යුතුයි. අපි මැන්ඩෙලාගේ නිර්මාණකරණය සහ ඔහු වෙනුවෙන් බිහිවුණු නිර්මාණ පිළිබඳව අවධානය යොමු කරමු. මුලින්ම ඇත්තටම මේ දිලිනි මම දැනගන්න කැමති ලෝක සාහිත්‍යයේ විශ්ව සාහිත්‍යයේ මැන්ඩෙලා චරිතය අපිට හමු වෙන තැන් මොනවද කියලා.
දකුණු අප්‍රිකාව ගත්තාම සහ දකුණු අප්‍රිකානු සාහිත්‍ය ගත්තාම අපිට අපාතේඩ් යුගය අමතක කරන්න බෑ. අපාතේඩ් යුගය ඇත්තටම අවසාන කරේ නෙල්සන් මැන්ඩෙලාගේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට. අපාතේඩ් කියන වචනය ගත්තාම ඒක අප්‍රිකාන් භාෂාවෙන් ඉංග්‍රීසියට කැඩිලා ආපු දැනට ඉංග්‍රීසි ශබ්දකෝෂවල තියෙන වචනයක්. අපාතේඩ් කියන්නේ මේකේ අදහස වන්නේ මේ පවත්නා දේශපාලන හා සමාජ ක්‍රමය තුළම ඇති කරන ලද ભેද බින්න බව. මේක ඇත්තටම සුදු කළු ભેදයෙන් විතරක්ම නෙමෙයි, මේක ආදිවාසීන් සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කරන ભેද කරන සුළු සංකල්පයක්, ඊළඟට ස්වදේශිකයන් සහ ආගන්තුකයන් වෙන් කරන විදිය සංකල්පයක්, ඒ වගේම මේ සුදු ජාතිකයන් අතර පවා අප්‍රිකාන් භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව කතා කරන සුදු ජාතිකයන් වශයෙන් ભેද බින්න ඇති කරන සුළු සංකල්පයක්. මෙම ભેද බින්න භාවය නිසා විවිධාකාරයෙන් විවිධ පුද්ගලයන් අසීමිත තාඩන පීඩනවලට ලක්ුණ යුගයක් දකුණු අප්‍රිකාවේ තිබුණා. ඉතින් මේකට විරුද්ධව තමයි ඇත්තටම මැන්ඩෙලා අරගල කරේ. දකුණු අප්‍රිකානු සාහිත්‍ය තුළ තියෙන සියලුම කතා ගත්තොත් යටින් දුවන කතා තේමාව එකයි. භාෂාවන් 9ක් 10ක් අප්‍රිකාව තුළ දකුණු අප්‍රිකාව තුළත් භාවිත වෙනවා. උදාහරණයක් හැටියට ඉංග්‍රීසි අප්‍රිකන් භාෂා දෙක හැරුණාම සූලු, සෝහා, ඔසෝතෝ, ත්වානා, වෙන්ඩා, සිස්වාති වගේ ඔයගේ භාෂාවල් තව බොහොමයක් තියෙනවා. ඔය මොන භාෂාවෙන් ලියුණත් සාහිත්‍ය තුල තියෙන එකම තේමාවක්, ඒ තමයි අපාතේඩ්. ඉතින් අපාතේඩ් සහ මැන්ඩෙලා වෙන් කරලා කවදාවත් සාහිත්‍යයක් බිහි කිරීම අපහසුයි. මොකද ඒ මුළු යුගය පුරාම හැම මිනිසෙක්ටම මැන්ඩෙලා චරිතය බලපාලා තියෙනවා. ගොඩාක් මේ අප්‍රිකානු සාහිත්‍ය තුළ මැන්ඩෙලාගේ චරිතය හම්බ වෙනවා. උදාහරණ කීපයක් දෙන්න පුළුවන්. එකක් තමයි නදේන් ගෝඩිම කියන්නේ දකුණු අප්‍රිකාවේ පළවෙනියටම නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබපු කාන්තාව. ඇයගේ නිර්මාණ අතර තිබුණා බර්ගර්ස් ඩොට කියලා නිර්මාණයක්. ඇය සුදු ජාතික ගැහැණියක් වශයෙන් මේ අරගලය තුළ මුහුණපාන අත්දැකීම් බොහොමයක් තිබුණේ. ඒ අරගලය තුළ ඇයට හමු වෙන බොහෝ කළු චරිතවලට ඇය මැන්ඩෙලාගේ සාරය කවලා තිබුණා. ඒ වගේම තමයි කළු ජාතිකයින්ට සිදුවන, විශේෂයෙන් කළු ජාතිකයින්ට සිදුවන අසාධාරණත් එක්ක ඇයගේ නිර්මාණ පෙළ ගැස්සුවා. කෙසේ හෝ ඇය මේ බර්ගර්ස් ඩොට කෘතිය ප්‍රකාශයට පත් කරපු ගමම්ම වගේ පොත තහනම් වුණා. නමුත් කොහොම හරි මැන්ඩෙලාගේ අතට ඒ පොත ගිහින් තිබුණා. ඔහු ඒ පිළිබඳ අදහස ඔහු ඇතුළත් කරන්නේ ඊට බොහෝ කාලයකට පස්සේ ඔහුගේ ස්වයං චරිත අපදානය තුළ. ඔහු කියනවා නිදහස් මතධාරියෙක් වීමේ අගය ගෝඩිමගේ පොත කියවීමෙන් වටහා ගත්තයි කියලා. ඊළඟට තව උදාහරණයක් කිව්වොත් කෝත්සි. ඔහු තමයි නොබෙල් ත්‍යාගයේ දිනන දෙවෙනි දකුණු අප්‍රිකානු ලේඛකයා. ඔහු බුකර් සම්මානය දෙවරක් දිනාගෙන තියෙනවා. වර්ගවාදයට සහ අපාතේ යුගය තුළ ඇතිවන අසාධාරණයන්ට මුහුණ දෙන කළු චරිතවලට නැවතත් ඔහු යොදා ගන්නා ඉරණම් කතාව මැන්ඩෙලාට සමානයි. ඊළඟට ජේසන් ඩොනල්ඩ්ගේ වොක් චේන්, ඊළඟට මාලි රෝඩ්ගේ කෝලිඩ් ඩොග්, ඊළඟට එක්මන් ඩැංගෝගේ බිටර් ෆෘට් වගේ කෘති තුළත් අපිට මැන්ඩෙලා චරිතය හම්බ වෙනවා. සහ විශේෂයෙන් කියන්න කැමති මේ නබුලෝනේ බෙලි ලියපු ද ක්‍රයි ඔෆ් විනි මැන්ඩෙලා කෘතිය. විනි මැන්ඩෙලා ගැන ලියවිච්ච සංවේදීම කෘතියක්. එවැනි කාන්තා චරිත ඔවුන් හැඳින්වේ වේටිං විමෙන් කියලා, මඟ බලා සිටින කාන්තා චරිත. එතනත් නෙල්සන් මැන්ඩෙලාගේ චරිතයත් හම්බ වෙනවා.
ඔව්, නෙල්සන් මැන්ඩෙලාගේ දෙවන විවාහක බිරිය විනි මැන්ඩෙලා ඈත් වර්ගවාදී අරගලයේ විශාල කොටසක බර හිමිකාරීත්වයේ දරන තැනැත්තියක්. අපි දැන් මේ ලෝක සාහිත්‍යයේ මැන්ඩෙලාගේ චරිතය පිළිබඳ හමුවන තැන් පිළිබඳව කතා බහ කරද්දී දිලිනි, මේක දැන් අපිට කොටස් කිහිපයකට වෙන් කරගන්න පුළුවන්. ඔහුගේ ස්වයං චරිතාපදාන තියෙනවා, ඔහු රොබින් දූපතේ සිරමැදිරිය තුළදී සිටගෙන ඔහුගේ අත්දැකීම් ලියපු අවස්ථා තියෙනවා, ඒවා පිළිබඳව කියවුණු තැන් තියෙනවා. ඊට අමතරව වෙනත් ලේඛකයින් මැන්ඩෙලා ගැන කියවපු තැන් තියෙනවා. ඒ වගේම සිනමාව පිළිබඳව අපි කතා බහ කළ තින් මැන්ඩෙලාව සිනමා තිරයට අරගෙන ආපු අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ වගේම අපි සිංහල පරිවර්තන ගත්තොත් නම් අපිට කෘතියක් කෙලින්ම පරිවර්තනය කරපු අවස්ථා හමු වෙන්නේ නැහැ. නමුත් බ්ලොග් සටහන්, තීරු ලිපි වගේ දේවල් අපිට හමු වෙනවා මැන්ඩෙලාගේ ජීවිත කතාව පිළිබඳව ලියවුණු. දැන් ඒ වගේ අපි මේ කොටස් වශයෙන් ගත්තාම අපිට මේ විශේෂතා කොහොමද අපිට බෙදලා වෙන් කරගන්න පුළුවන් වෙන්නේ?
දීර්ක්ෂි, මැන්ඩෙලා කියන්නේ ඇත්තටම මේ දින සටහන් තබා ගැනීමේ විශිෂ්ටයෙක් කියලා තමයි හඳුන්වන්නේ. හැම දෙයක් ගැනම සටහන් තබාගෙන තිබිච්ච කෙනෙක්. ඉතින් ඔහු ගැන ලියන පිට කෙනෙක්ට හෝ ඔහුටම ඉතාම පහසු වුණා ඔහුගේ කතාව අමුණ ගන්න. ඊළඟට ඔහුගේම දින සටහන්, ඔහුගේම කුරුටු කටු සටහන් වලින් එකතු කරගත්ත කරුණුත් එක්ක චරිතාපදානත් ලිව්වා. ස්වයං චරිතාපදාන ගැන කිව්වොත් දිලෘක්ෂි, Long Walk to Freedom, The Struggle is My Life කියන දෙක තමයි ප්‍රධාන වෙන්නේ. ඊළඟට නෙල්සන් මැන්ඩෙලා In His Own Words කියලා තව කෘතියක් තියෙනවා. ඒක ඔහු කරන ලද කතා එකතුවක් ඉදිරිපත් කිරීමක්. ඊළඟට ඔහු ෆිඩෙල් කැස්ට්‍රෝ සමග How Far We Slaves Have Come කියලා කෘතියක් කරලා තියෙනවා. මේක 1991 කරපු කෘතියක්. අවාසනාවට දැන් ඒක අලුත් ප්‍රින්ට්ස් නැහැ, සෙකන්ඩ් හෑන්ඩ් තමයි ගන්න තියෙන්නේ. Conversations with Myself කියලා තවත් ස්වයං චරිතාපදානයක් කියන්න පුළුවන් පොතක් හැටියට ගන්න පුළුවන්. එහි අඩංගු වෙන්නේ ඇත්තටම ඔහු ලියු දිනපොත් කටු සටහන්, සිහින, සැක, සංකා, සංවාද වගේ දේවල් එකතුවක්. ඊළඟට වෙනත් ලේඛකින් මැන්ඩෙලා ගැන ලියූ තැන් හැටියට කියන්න පුළුවන් ක්‍රිස්ටොෆර් වෑන්වික් ලියලා තියෙනවා නෙල්සන් මැන්ඩෙලාස් ෆේවරිට් ඇෆ්‍රිකන් ෆෝක් ටේල්ස් කියලා. මේක නෙල්සන් මැන්ඩෙලා එක්ක එකතු වෙලා කරපු දෙයක්. ඊළඟට මැන්ඩෙලා ඒක බයෝග්‍රෆි එකක්, චරිතාපදානයක් හැටියට යන එකක්, ඇන්තනි සැම්සන්ගේ මැන්ඩෙලා. ඊළඟට ඩේවිඩ් ජේම්ස් ස්මිත් යංග මැන්ඩෙලා කියලා මැන්ඩෙලාගේ තරුණ අවධිය ගැන කරපු කෘතියක් තියෙනවා. ඊළඟට මැක් මහරාජ්, අහමද් ඛත්‍රාඩා, මයික් නිකෝල්, ටිම් කුසන්ස් කියන කීප දෙනා එකතු වෙලා මැන්ඩෙලා නමින් කෘතියක් කරලා තියෙනවා. ඊළඟට ටොම් ලොජ් මැන්ඩෙලා ක්‍රිටිකල් ලයිෆ් කියන කෘතිය කරලා තියෙනවා. මාර්ටින් මැරඩිත් මැන්ඩෙලා කෘතිය, කදීර් නෙල්සන්, නෙල්සන් මැන්ඩෙලා කෘතිය, ඊට පස්සේ සේරා ග්‍රෝව්ස් A Prisoner in the Garden කෘතිය කරලා තියෙනවා. මේ වගේ තවත් බොහොමයක් තියෙනවා, ඔය ටිකක් විතරයි. ඊළඟ සිනමා කෘති ගැන කිව්වොත් End Game 2009 නිර්මාණය කරලා තියෙනවා. මේ තාමත්ම ලස්සනයි. නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ඔවුන්ගේ අවසාන ෆුට්බෝල් මැච් එක දිනුම කරාගෙන යන්න උදව් වෙන හැටි ගැන තමයි මුළු කතාවම තියෙන්නේ. ඊළඟට Good Bye Bafana, තාමත්ම ලස්සන කතාවක්. Invictus, Mandela, Long Walk to Freedom, Mandela and De Klerk කියන චිත්‍රපටයක් තියෙනවා. ඒකත් ඇත්තටම ලස්සනම නැරඹිය යුතුම චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. මොකද මේ එතන තියෙන ඇත්තටම මැන්ඩෙලා සහ එවකට හිටපු ජනාධිපති අතර ඇතිවෙන ගැටුම් සහ සාමය පිළිබඳ ඔවුන් දෙදෙනාම අවසානයේදී දක්වන උත්සාහය, ඔවුන් දෙදෙනාම අවසානයේදී නොබෙල් ත්‍යාගය, නොබෙල් සාම ත්‍යාගය දිනන විදිහ. ඊළඟට විනි මැන්ඩෙලා පිළිබඳ යන චිත්‍රපටය. මැන්ඩෙලා පිළිබඳ සිංහලෙන් ලියවුණු තැන් ගැන කිව්වොත් මෑතකදී මට කියවන්න ලැබුණු තුනක් ගැන කියන්නම්. ලිපි තුනක් ගැන. බූන්දි වෙබ් අඩවිය මම දැක්කා ලිපි දෙකක්. කල්පනා ඇම්බ්‍රෝස්ගේ මැන්ඩෙලා ඔහු ලෝකය වෙනස් කළේය කියන ලිපියත්, අනුෂ්ක තිලකරත්නගේ බූන්දි වෙබ් අඩවියමයි නෙල්සන් මැන්ඩෙලා කියන ටයිටල් එකෙන් තිබ්බා. ඊළඟට පුණ්‍යා චාන්දනී තිලකරත්න දිවයින පත්‍රයට ලියලා තිබුණා මැන්ඩෙලා ඔහු මිය ගියේ නැත කියලා. පුළුවන් නම් හොයාගෙන කියවන්න වටිනා ඇතර මැන්ඩෙලා ඔහු මිය ගියේ නැත කියන ලිපියත්. ඕවා තමයි ඇතර මැන්ඩෙලා ගැන ලියවිලා තියෙන්නේ.
ඔව්, දැන් අපි දන්නවා මේ වගේ විප්ලවවාදී චරිත හරහා බිහිවුණු සාහිත්‍ය. දැන් අපි මීට කලින් වතාවදීත් අවධානයට ලක් කරපු මේ ස්ටීව් බිකෝ කියන චරිතය මූලික කරගත්ත ක්‍රයි ෆ්‍රීඩම් කියන නිර්මාණ, හඬනු මැන කියන සිංහලයට පරිවර්තනය වුණේ නිර්මාණය ඔබත් කියවලා ඇති. මේ වගේ නිර්මාණ හරහා යම් කිසි වූ මේ අරගලවාදී ආකල්පත් එක්ක මිනිස්සුන්ට මේ සංවේදීව ස්පර්ශ කරන තැන් තියෙනවා මේ වගේ සාහිත්‍ය හරහා. දැන් මේ වගේ විප්ලවවාදී චරිත හරහා විශ්ව සාහිත්‍යයට එක්වන නිර්මාණ අතරින් මේ වගේ මේ මැන්ඩෙලා චරිතය සුවිශේෂී වන්නේ කොහොමද දෙල්නි?
ඇත්තටම දිල්රුක්ෂි, මැන්ඩෙලාගේ අරගලය කියවලාම තේරුම් ගන්න ඕනේ අරගලයක්. ඒ කියන්නේ ඔහුගේ ඉවසීම අවුරුදු 27ක් ඉවසනවා කියන එක පොඩි ඉවසීමක් නෙමෙයි. ඔහු පුංචියට හරි ගරිල්ලා යුද්ධයක් කරපු කෙනෙක් හිරගෙදරින් පිට ඉන්න කාලේ. නමුත් සිරගත වුණ මොහොතේ ඉඳලා ඔහු ඉතාමත්ම සූක්ෂම අරගලයක යෙදෙන්නේ. ඔහු දන්න ඔහුට තියෙන සීමාවල්. ඊළඟට ඔහු ඉතාමත්ම හොඳින් අධ්‍යාපනය හැදෑරූ කෙනෙක් සහ ඔහුට ලියන්න කතා කරන්න පුළුවන් කෙනෙක්. ඉති අති විශේෂ දක්ෂතා රැසක් එක්ක අරගල කරපු මනුසේ. තිම් මොහු ඇත්තටම අනික් චරිතවලින් අපි කියෝපු අනිත් නවකතාවල සහ කෙටිකතාවල එන වීර චරිතත් එක්ක ගත්තාම මොහු සුවිශේෂී වෙන්නේ, මොහු ආවේගශීලී වෙන්නේ ඉතාම හෙමින්. ඔහු හැමදාම ආදර්ශයට ගත්ත කියන්නේ මහත්මා ගාන්ධිව. හිමින් ආවේගශීලී වෙන විදිහක් ගැන අපි කවදාවත් අහලත් නැහැ. ආවේගශීලී කියන්නේ ආවේගශීලී. නමුත් මැන්ඩෙලා කල් ගන්නවා. ඒ නිසා තමයි ඔහුගේ ජීවිතය රැකෙන්නේ. නැත්තම් ඔහුට ඇත්තටම සීබිකෝ වගේ අතීතයට එකතු වෙන වීර චරිතයක් විතරක් වෙන්න ඉඩ තිබුණා. ඔහුට තියෙන්නේ වීරත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඔහුට තියෙන්නේ නිවහල් භාවය පිළිබඳ අරමුණක්. ඉතින් ඒ අරමුණත් එක්ක ඔහු ආවේගශීලී වෙලා බෑ කියන මේ ඥානන්විත තීරණය හැමදාම ඉන්නවා. අවුරුදු 27ක් හිර වෙලා ඉඳලා ඊට පස්සේ ඔහුට නිදහස, එක අවස්ථාවක ඔහුට නිදහස දෙනවා ජනාධිපති ගිහිල්ලා කියනවා ඔබව නිදහස් කරන්න. එතකොට මැන්ඩෙලා කෙලින්ම කියනවා ඔබ මාව අද නිදහස් කරොත් අපාතේඩියුගේ අවසන් නොකර මට සිද්ධ වෙනවා එළියට ගිහිල්ලා නැවත සැඟවිලා අරගල කරන්න. ඉතින් ඒකට ඔබ කැමතිද කියලා මැන්ඩෙලා කෙලින්ම ජනාධිපතිගෙන් අහනවා. තමන්ගේ නිදහස ඒ අවස්ථාවේ ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඔහුට අවශ්‍ය නිදහස නෙමෙයි, ඔහුට අවශ්‍ය වීරෙක් වෙන්නත් නෙමෙයි, ඔහුට අවශ්‍ය නිවහල් භාවය ලබා දෙන්න. ඉතින් ඒ නිසාම තමයි එක අවස්ථාවකදී ජනාධිපති වෙලා ඊළඟ අවස්ථාවේදී ජනාධිපති වෙන්න කියලා මුළු ලෝකෙම ආරාධනා කරද්දි ඔහු එතනින් ඉවත් වෙන්නේ. ඇත්තටම මේක මං කියෙව්වේ සිංහලට පරිවර්තනය වෙච්ච ලිපියකින්. එලිපිය ලියන පුණ්‍යාචාන්දනී තිලකරත්න කියනවා මැන්ඩෙලා කියන්නේ මග පැහැදිලි කරලා දුන්න කෙනෙක් මිසක් සුක්කානම අල්ලාගෙන දිගටම ගමන් කරන්න කැමති වෙලා හිටපු පුද්ගලෙක් නෙමෙයි කියලා. ඒ නිසා තමයි මැන්ඩෙලා චරිතය සුවිශේෂී වෙන්නේ.
I have given my life to the struggle. I have lost 27 years of my life in prison. But I tell you now, I have forgiven them. If I can forgive them, then you can forgive them. And when election day comes, vote.
ඔව්, ඇත්තටම අපි දැන් මේ කෘතිය පිළිබඳව තවදුරටත් කතා බහ කළොතින්, ප්‍රිසන ඉන් ද ගාඩන් කියන කෘතිය පිළිබඳව කතා බහ කළොතින්, සෑහෙන කාලයක් ඔහු ගත කරපු සිරගත ජීවිතය පිළිබඳව, සිරගත ජීවිතය පමණක් නෙමෙයි එතන තියෙන්නේ, කියන්නේ ඔහුගේ ජීවිතයත් එතන තියෙනවා. අපි කෘතියේ අන්තර්ගතය පිළිබඳව කතා බහ කළොතින් එහෙම අපේ මනුෂ්‍ය సంతානේ වඩාත් සංවේදී කරන තැන් කීපයක් අපිට මතක් කරන්න පුළුවන්ද?
ඔව්, ඇත්තටම බොහොමයක් තියෙනවා. විශේෂයෙන්ම ඔහු විනීත ලියන ලිපි. ඒ වලින් එකක් මම පරිවර්තනය කරා මේ වැඩසටහන වෙනුවෙන්. 1976 අප්‍රේල් 15 වෙනිදා ඔහු විනීට ලියනවා පුංචි සටහන. මගේ දයාබර විනී, මේ ලිපිය ලියවන මේ මොහොතේ ඔබේ සුන්දර ඡායාරූපය මගේ වම්මුරේ සිසට අඩි දෙකක් ඉහළින් හිඳ මා දෙස බලා ඉන්නවා. ඉස්සර ඔබ ආදරයෙන් ස්පර්ශ කරන විදිහටම මම හැම උදේම ඔබේ ඡායාරූපයෙහි දූවිලි සීරුවෙන් පිස දානවා. මම මගේ නාසයේ නොබේ නාසයේ ස්පර්ශ කර සිරුර තුල දුවන විදුලි ධාරාව තවමත් විඳිනවා. නොලිතා මගේ මේසේ මා ඉදිරියෙන් සිටගෙන ඉන්නවා. මේ වගේ සුන්දර යුවතියන් දෙදෙනෙක් මා දිහා මෙහෙම බලා ඉඳිද්දි මගේ දරිය සිඳියන්නේ කොහොමද? තවත් ලිපියක තියෙනවා ඔහු පිරිමි දරුවෙක් හදන්න නොලැබීම පිළිබඳව ඔහු තුළ ඇති පශ්චාත්තාපය ඔහු ලියනවා විනීට. ඊළඟට තවත් තැනක ඔහු කියනවා ගෙවත්තක් කියන්නේ නිදහසේ රසය ගෙනන තැනක් කියලා. ඒ රසය හොයාගෙන කොන්ක්‍රීට් නොදැමූ පුංචි බිම් කඩවල් හොයාගෙන ගිහිල්ලා ඔහු බීජ පැල කරලා ඒ වලින් අස්වැන්න අරගෙන සිරකරුවන් එක්ක බෙදා ගන්නවා. ඔහු ඉතාමත්ම ප්‍රබල ප්‍රකාශයක් කරනවා එක අවස්ථාවක මේ කෘතිය තුළ, සිරකරුවෙකුට පාලනය කළ හැකි එකම දෙය ගෙවත්තයි කියලා. මේ සංවේදී දේවල් ඉතා විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. මොකද හදවතින්ම ලියු පුද්ගලයෙක් මැන්ඩෙලා කියන්නේ.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු මේ මැන්ඩෙලා නිර්මාණවලට ලැබුණු ජාත්‍යන්තර ඇගයීම් සහ සම්මාන පිළිබඳවත්.
ඇත්තටම ඉතා විශාල සංඛ්‍යාවක් සම්මාන ලැබලා තියෙනවා ඔහු. නොබෙල් සමිතියගේ ඇතුළුව සිය ගණනක් ජාත්‍යන්තර සම්මාන. කීපයක් නම් කරොත් ශක්‍රෝ ප්‍රයිස් එක හම්බෙලා තියෙනවා 1988. ඊළඟට භාරත රත්න 1990. ඊළඟට නිෂාන් ඊ පාකිස්තාන් 1992. ඊළඟට නොබෙල් සමිතියගේ 1993. ඕඩර් ඔෆ් ලෙනින් සම්මානයෙන් උතුහු පිදුම් ලැබලා තියෙනවා. ඊළඟට ප්‍රසිඩෙන්ෂල් මෙඩල් ඔෆ් ෆ්‍රීඩම් කියන සම්මානයත් හම්බලා තියෙනවා. මේ සියලු සම්මාන අපි පවා ඔහු ලබපු ලොකුම සම්මානය තමයි ඔහුගේ නිදහස.
Accepted their Nobel Peace Prize. Congratulations, South Africa. Congratulations, South Africa.
At last.
You reached democratic election. Long way,
long way,
long way,
long walk,
long walk to freedom.
Long way,
long way,
long
way,
long walk,
long walk to freedom.
හොඳයි, එහෙමනම් අද අපි මාතෘකා කරගත්තේ මේ මාසයේට සුවිශේෂී වුණු ලෝක සම්මානයට පාත්‍ර වුණු නෙල්සන් මැන්ඩෙලා කියන චරිතය හා සබඳුරු නිර්මාණ පිළිබඳවයි. ඉතින් නෙල්සන් මැන්ඩෙලා අනුස්මරණ දිනයේ පසුගිය සතියේ එදලා තිබුණා ජූලි මාසේ 18 වෙනිදාට. එයත් මූලික කරගෙන නෙල්සන් මැන්ඩෙලා කියන චරිතය හරහා බිහිවුණු නිර්මාණ තුළින් ලෝකයේ යම් කිසි වූ අසාධාරණයකට ලක්වුණු ජනතා කොට්ටාශයක හැඟීම් තේරුම් අරගෙන නායකත්වයේ කියන ලක්ෂණය පෙරදරි කරගෙන ජන සමාජයේ ඉදිරියට පැමිණිලා අගතියට පත් වුණු අසාධාරණයට ලක් වුණු මිනිසුන් වෙනුවෙන් සාධාරණේ ඉටු කරලා ඉන් අනතුරුව අරගල කරපු නායකයෙක්ගෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිර වෙලා බොහොම සාමකාමී චරිතයක් විදිහට ලෝකේ හැරගිය පුද්ගලයෙක් පිළිබඳව ආවර්ජනය කරන්නට සාහිත්‍ය නිර්මාණ උපයෝගී කරගත් අවස්ථාවක් විදිහට මෙවර අපේ විශ්ව සාහිත්‍යයෙන් විශේෂාංගය පිළිබඳව අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් මේ සාකච්ඡාවට ඔබේ රසවින්දනය උදෙසා මේ කරුණ ගොනු කරන්නට අපේ වැඩසටහන සමග සම්බන්ධ වුණු ලේඛිකා දිල්නීරියවලට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දිල්නි, බොහොම ස්තුතියි අපේ ජනතාව වෙනුවෙන් මේ සත්කාරයට අපිත් එක්ක එකතු වීම පිළිබඳව. අපි තවත් මාසකින් අනතුරුයි හමු වෙන්නේ. ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන්.
Long way together, long walk to freedom.
Congratulations, South Africa.
Long way,
long way,
long way,
long way,
long walk to freedom.
Aye.
Yeah.
Umnandi.
Umnandi. Wela lete mnambiti.
Vishwa Sahithi, Singhala Piyasatahan Swayan, Sahithi Me Charikava. සෑම දෙමසකටම වරක් අවසානාගහරවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්. මීට පෙර විකාශය වූ විශ්ව සාහිත්‍යයෙන් වැඩසටහන්වලට සවන් දෙන්නට පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese.